adjournment of the house. Motion at the adjournment.
Sabhapati Tumani, Sabhava Heta Pasuru Ekadakwa Kaltabitwa Yojana Karma.
Motion at the adjournment time, Honorable Bimal Ratnayak.
Garu Sabhapati Tumani, Sabhava Kaltabanavasta Vedi. Vivade Sandaha Diripat Karan Labana Yojanava, Civil Araksaka Seves, Seve Karamin Sita, Jivitakshita Patu, Nidadari into Vaisaudu Panaspa, Sampuna Vimin Pasu, Ounge Vatupa, Ounge Yapenanta Labadi Matitu Manisa, Emma Piris, Balavat Pidavata Patta City, Memanilladari into Adala, Vistrama Tupak, the Nolabena Bevin, Vistrama Labuai, the Balavat Asada and Lakwat City. රට වෙනුවෙන් මහත් කැපකිරීම් කරමින් නිලධාරීන්ට සහ ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට ලබා දිය යුතු විශ්‍රාම ඇතුළු පැතුළු අනිකුත් සහන ලබා දීමට කඩිනම් පියවරු ගත යුතු දෙයයි මෙම සභාව යෝජනා කර සිටිමි. ගරු සභාපතිතුමනි, මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහත්මයා මේ කරුණ සම්බන්ධව පිළිතුරු ලබා දීමට එතුමා පැමිණ සිටීම ගැන.
මේ ප්ලීස් Honorable Krishna Vidyanaya ke mula sunte baragana.
Garuman tuma katha kar.
Garu sabapai tumani ma mema yojana avata adala karana karunu kīpayak diripat karana kamiti visheshayenma මා මුණගැසීමට පැමිණියා මෙසේ සිවිල් ආරක්ෂක සේවය තුල ක්‍රියා වැඩ කරපු ඒ යුද්ධය පැවතිච්ච කාලයේදී මිය ගියපු තමන්ගේ සාම පුරුෂයා මිය ගියපු ආර් විමලාවතී මහත්මිය ඒ වගේම එච් එම් වී බී දයානිහෙරත් මහත්මිය ඒ වගේම මේ මංගලිකා මහත්මිය ඒ වගේම එම් මණික්හාමි මහත්මිය කියන මේ මෙතනියන් හතර දෙනා මා මුණගැසීමට පැමිණ තමයි මේ කරුණ ඉදිරිපත් කළේ. එතට තමයි අඳුනා ගන්න ලැබෙන්නේ කරු සභාපතිතුමනි, ඉතා බරපතල පොදු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන මේ අයට පමණක් නෙමෙයි පොදු ප්‍රශ්නයක්, ඉතා දරුණු ප්‍රශ්නයක් තිබෙනවා කියලා. අපි කවුරුත් දන්නවා යුද්ධය තුළදී විශාල පිරිසක් මිය ගියා. ඒ අතර හමුදා නිලධාරීන්, හමුදා සොල්දාදුවන්, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය, සාමාන්‍ය ජනතාව, LTT සංවිධානය මේ වගේ විශාල පිරිසක් මිය ගිලා තියෙනවා. මේ ඈතින් අද අපි කතා කරන මේ සිවිල් ආරක්ෂක සේවය ගත්තොත් අපි දන්නවා ඔවුන් මේ ආරක්ෂක සේවයක් වශයෙන් යම් කාර්යභාරයක් කරගෙන ගියා. ඒ කාර්යභාරයන් කරගෙන යද්දී මේ ඈතට මගේ දැනීමේ හැටියට මාගේ සංකල්පයකින් නිවැරදි නොවෙන්න පුළුවන්. මම හිතන්නේ අමතුමා හරිම ඉලක්කම කියයි කියලා. මගේ දැනීමේ හැටියට සිවිල් ආරක්ෂක සේවයේ 500කට අධික ප්‍රමාණයක් මේ යුද්ධය පැවතිච්ච වකවානුවේදී මිය ගිහිලා තිබෙනවා. එතකොට ඒ මිය ගිය අය අදාළව ගත්තොත් 2009ට කලින් මිය ගිය අය. එතන මේ අයට ගරු සභාපතිතුමනි, සිවිල් ආරක්ෂක සේවයේ අයට විශ්‍රාම අටුපක් ලබා දීම වර්තමාන ආණ්ඩුවෙන් 2015 අප්‍රේල් 23 මගේ මතකය හැටියට තීන්දුවක් ගත්තත් යුද්ධය පැවතිච්ච කාලෙදී එයට සහභාගි වෙලා මිය ගියපු ආබාය තත්ත්වයට පත් වෙච්ච අයට අදාළව ගත්තොත් සහනයක් ලැබෙන්නේ නැහැ. දැන් මා උදාහරණයක් වශයෙන් දැන් මේ විමලාවතී මහත්මිය ගත්තොත් ඇයගේ ප්‍රශ්නේ ඉතාමත්ම ඛේදජනකයි. දැන් ඇයගේ මහත්මයා වවුනියාව ඒ ආරක්ෂක බංකරයකදී LTT සංවිධානයේ ප්‍රහාරයකින් මිය යන්නේ තිරුවේගම පොලිස් මුර කුටිය තුලදී 2007 මැයි 24 වෙනිදා. එතකොට 2014 පෙබරවාරි 11 වෙනිදා ඇමතුමා වෙනකොට මේ එතුමියගේ මහත්මයාට මේ සාමි පුරුෂයාට සුගතරත්න මහතාට අවුරුදු 55 පිරෙනවා. එතකොට වෙන දේ තමයි එතකොට සිවිල් ආරක්ෂක සේවයේ ඒ රිංගදාරි මහත්මයා එවනවා ලිපියක් මෙන්න මේක. මම විශ්වාස කරනවා මේක කියවන එක වැදගත් කියලා. මේ බිරිඳට ලිපියක් එවනවා මියගේ සිවිල් ආරක්ෂක සී 230/82 සුගරත් මහතාගේ මාසික දීමනාව අත්හිටුවීම සම්බන්ධ වවුනියා පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ සුගරත්න බටයා 2008 මේ 24 දින රාජකාරියේදී සිටදී ත්‍රස්තවාදීන් ගැන ලකන ලද ප්‍රහාරකින් මිය ගොස් ඇත. රාණ්ඩුව පිළිගන්නෝ ත්‍රස්තවාදී ප්‍රහාරකින් තමයි මැරුණේ කියලා. මියගේ බටයාගේ මාසික දීමනාව බිරිඳවන රංහාමිගේ විමලාවතී අනායට ගෙවීම කළ අතර 2014 පෙබරවාරි 11 වන දිනට මියගේ බටයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වී ඇත. එබැවින් බිරිඳවන රංහාමිගේ විමලාවතීට ගෙවූ මාසික දීමනාව අත්හිටු වීමට කටයුතු කරන මෙන් දන්වා සිටි. එතන ගරු සභාපතිතුමනි, මා දන්නවා මේ නිලධාරි මහත්මයාට කරන්න දෙයක් නැති වෙන වෙනම කතාවක්. නමුත් මේක සහ මුලින්ම අන්තිම අමානුෂික අසාධාරණ දෙයක්. මොකද මේ අම්මලා දැන් මේ අම්මලාගේ දරුවන් ඉතාම අමාරුවෙන් යුද්ධෙන් බැටකාලා තමන්ගේ තාත්තත් නැති වෙලා ජන්තන් ජීවිතේ ගත ගහගන්න හිතනකොට යුද්ධ කරපලා මිය ගිය තාත්තගේ ගෙවපු දීමනාව නතර කරනවා. ඒක තමයි ඉතින් මේ අම්මා මාව මුණ ගැහෙන්න ආවා. දැන් අය මෙතන අවුරුදු 50 ගණනක කාන්තාවක්. ඉතින් ඇත්තටම ඉතාම ඛේදජනක ජීවිතයක් ගත කරනවා කිසිම ආකාරයක ආර්ථික උදව්වක් නැතුව. අනික මේවා මේ කොළඹ හරි නුවර හරි නෙමෙයි, ඉතා දුෂ්කර ගම්මාන. ඊට පස්සේ ගරු සභාපතිතුමනි, තවත් දයානිහෙරත් මහත්මිය, මේ මංගලිකා මහත්මිය සහ මණික්කාමි මහත්මිය කියන තුන්දෙනා ගත්තොත් ඔවුන් තුන්දෙනාගේ සාමි පුරුෂයනුත් මේ 2007 මැයි 24 වෙනිදා සහ ඒ ආසන දවස්වල LTT සංවිධානයේ ප්‍රහාරවලින් මිය ගියා අය. දැන් ඔවුන්ට තවම අවුරුදු 55ගේ මහත්වරුන්ට තවම අවුරුදු 55 පිරලා නැහැ. නමුත් ඔවුන්ට අදාළව ගත්තොත් දැන් 2020දී 2021දී දැනටම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලිපිවල තියෙනවා. මොකද්ද? මහත් තමන්ගේ සාමි පුරුෂයාට අවුරුදු 55 පිරෙන දවසේදී ඔබලාගෙත් මේ දීමනාව හොසි වෙනවා කියලා. ඒ වගේම ඔවුන් මට පැහැදිලි කළා, දැන් පූර්ණ ආබාධිත වෙච්ච, අතන මිය ගිය කෙනෙක්ට වඩා මං හිතන්නේ ගෙදරකට වියදම යනවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වෙච්ච මේ සිවිල් ආරක්ෂක අයට. දැන් ඔවුන්ට ලියුමේ නම් ගෙදර ඉන්න කකුල් දෙකම කැල්ලෙක් ඔස් පේන්නේ නැහැ එහෙම. දැන් ඔවුන්ට ලියුමේ එනවා මොකද්ද? දැන් අවුරුදු 55යි, ඒ නිසා දැන් ඔබට දීමනාව දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේක දැන් මේ උදාහරණයක් ගත්තොත් මම අර කිව්වා ඒ දයානිහෙරත් මහත්මියගේ සාම පුරුෂයා ගත්තොත් තුමා මුණ දෙන තත්ත්වය ගත්තොත් එහෙමයි. 2000 තව අවුරුදු කීපයකින් ඔහුගේ මේක මේ මේ ලැබීම බිඳර ලැබෙන දීමනාව නැති වෙනවා. මංගලිකා මහත්මියගෙත් එහෙමයි. එතකොට මණික්කාමි මහත්මියගෙත් එහෙමයි. ඉතින් ඒ නිසා අපි මේක බැලුවට පස්සේ තේරෙනවා මෙතන බරපතල ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. අමානුෂිකයි. බරපතල ලෙසම ගරු ඇමෙතුමනි, මේක අමානුෂිකයි. දැන් ඒ නිසා අපි ඔබතුමාට යෝජනා කීපයක් කෙලින්ම කියන්න කැමති. පළවෙනි යෝජනාව තමයි, අපි දන්නවා ආණ්ඩුවකට සිවිල් ආරක්ෂක සේවයේ සිටින ලද හැම කෙනාටම, සිවිල් ආරක්ෂක සේවය ආරම්භ මුක මොහොතේ සිටපු හැම කෙනාටම විශ්‍රාම ඇටුප ගෙවීම තමයි අපි ඉල්ලන්නේ. ඒක මම හිතන සිවිල් ආරක්ෂක සේවය ඉන්න හැම කෙනාම ඔබතුමාගෙන් ඇති තරම් ඉල්ලලා ඇති. නමුත් අපි අඩුම ගන්න ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා සිවිල් ආරක්ෂක සේවයේ සේවය කිරීම නිසා 2015 විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමට පෙර මිය ගිය හෝ ආබාධිත වෙච්ච අයටවත් විශ්‍රාම වැටුප ලබා දීම අනිවාර්යම කරන්න. ඔබතුමාලා දැන් මම දන්නවා ඔබතුමාලා යම්කිසි දීමනාවක් දීම ගැන සැලකිලිමත් වෙමින් ඉන්නවා. ඒකත් තීන්දුවක් කරන්නේ නැහැ. නමුත් දීමනාවක් දීම නෙමෙයි. දැන් මට මේ අම්ම කෙනෙක් වම් කියන්නේ උන්ට තේරෙන මහත්වෝ රුපියල් 10000ක් හරි මාසෙකට හම්බ වෙනවනะ. මොකද ඔය ගෙවල් වලට රුපියල් ලක්ෂ 2ක් 3ක් හරි දුන්නයි කියලා ගරු ඇමතුමා ඔබතුමා දන්නවා. ඒක වාස්ප වෙලා යනවා. මොකද ණය තුරුස් තියෙනවා, ගෙවල් කැල්ල බිඳලා තියෙන ඉතින් ඒ නිසා ඒක වැඩක් වෙන්නේ. අර මිනිස්සු දැන් මම මේ කතා කරන්නේ වවුනියාවේ. ඒතර වවුනියාවේ මායින් ගම්මාන වශයෙන් මේ මිනිස්සු තමයි මේ ප්‍රදේශවල LTT සංවිධානය එක්ක සකන් කරමින් මේ ප්‍රදේශ ආරක්ෂා කරන් හිටපු මිනිස්සු. මම ඊයේ වැලිය ප්‍රදේශයේ හිටියා. මට ඒ සමහර කාන්තාවන් කිව්වේ LTT ගහද්දී 2007 ද කොහෙද, 2007 නෙමෙයි 1990 ගණන් වල ගහද්දී ඉස්සෙල්ලම පොලිසිය අකුලගෙන ගියා. ඊට පස්සේ දවසේ හමුදා කඳුර ගලවන් ගියා. ගමේ මිනිස්සු ගියා අන්තිමටම කියලා. ඒ මිනිස්සු තමයි ඇත්තට මේ ප්‍රදේශ මොකක් හරි ඒ බෙදුම්වාදී ඔව දුරෙන් ගලව ගන්න යම්කිසි මැදිහත් වීමක් කරපු මිනිස්සු. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මිය ගිය සහ ආබාධිත වෙච්ච අයට අඩුම ගානේ ඔවුන්ට විශ්‍රාම ඇතුව ලබා දීමක් කරන්න. උන්ට දීමනාව මම දන්නවා ඔබතුමා ළඟදි මොකක් හරි කරන්න යනවා දීමනාවක් දෙන එක. නමුත් ඒක වැඩක් නෑ මතු. ඒක නොදෙන්නේ කියලා මම කියනවා නෙමෙයි. ඒක මේකෙන් ජීවිත ගොඩ ගන්න බෑ. මොකද මේක ඇත්තටම මේ මිනිස්සු ඔබතුමා මුණ ගැහුනොත් තේරෙයි ඒ අම්මලා දැක්කම දුක හිතන ඔවුන්ගේ ශරීර දිරලා තියෙන්නේ. අනික ඒ උතුරු මැද පළාතේ මේ ගොඩක් තියෙන්නේ. එතකොට මේ උතුරු මැද සලා උතුරේ ගොඩාක් අය වකුගඩු රෝගිනුත් පීඩා විඳිනවා. එතකොට සහ මුලින්ම අනාතයි ඇත්තටම. අනික දැන් මේහා සමාන සේවයක් කරපු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය අයට ඔවුන්ට මේ යම්කිසි වරප්‍රසාද ප්‍රමාණයක් ලැබෙනවා. එකම යුද්ධේ එකම බංකරේ මැරුණේ, දැන් මේ අය මැරෙන්නේ තුන්දෙනෙම මැරෙන එකම බංකරේ. එතකොට එතන මැරිච්ච පොලිසිය මහතුරුන්ට දීමනා ලැබෙනවා, පින්ශ්‍රාමයට උබ් ලැබෙනවා. හැබැයි ඒතරම මැරිච්ච මේයාට ලැබෙන්නේ උසස් වීමත් ලැබෙනවා මං දන්න තරමින් ත්‍රිවිධ හමුදාසය පොලිසියට. සම ඔබතුමාගේ නැවත නැවත ඉල්ලන්නේ එක මියගිය සහ මගේ දැනීමට මියගිය 541ක් කියලා මට කිව්වේ ඔබතුමා නිවැරදි කරන්න මාව. ඒතර මහා ලොකු පිරිසක් නෙවෙයි මහා විශාල වැයබාරක් ආණ්ඩුවට එන්නේ නැහැ. ආබාධිතයත් යම්කිසි පිරිසක් ඇති. අන්න ඒ අයට ඔබතුමා මේ විශ්‍රාමිතු බලබා දීම කටයුතු කරන්න කියන එක බරපතල වශයෙන් ඉතාම මානුෂිකත්වයෙන් ඉල්ලා සිටිනවා. දෙවෙනි කරුණ තමයි කරු ඇමැතුමනි මේකේ තියෙනවා තවත් ඉතාම මේ ගැටලු සහගත කාරණා. ඒක තමයි දැන් මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දයානිහෙරත් මහත්තයට එපු ලිපියක් තියෙනවා. ඒක තමයි මොකද්ද? ඒක කියනවා මෙහෙම. මියගිය සොල්දාදුවන්ගේ යැපෙන්නන් දෙමාපියන් වන අවස්ථාවන්හිදී ඔවුන් වෙත සම්පූර්ණ මාසික දීමනාව හිමිවන අතර එක් අයෙක් මියගියහොත් ඉන්පසු හිමිවන්නේ දීමනාවෙන් අඩක් පමණි. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි, ඇමතුමනි, දැන් සොල්දාදුවෙක් මැරුණම අවුරුදු 55 වෙනකන් වැටුප ගෙවනවා විශ්‍රාම වැටුප නැතත්. ඒක දැනට කරනවා.
ගරුමන්තුමා තා විනාඩි 2ක් කාලයක් තියෙනවා.
අනේ සභාපතිතුමාට විනාඩි මං හිතනවා අපිට පැයක් තියෙනවා අද. ඒ නිසා පොඩි වෙලාවක් දෙන්න. ඔබතුමාගේ පැත්තෙන් ගොඩක් අය හමුදාට ගිහලා මැරුණා. ඒ නිසා වෙලාවක් දෙන්න. මං තා විනාඩි 11 කතා කරලා තියෙනවා. විනාඩි 5ක් 6ක් ඇති වෙයි. මං ඉතින් එක්මනින් කියන්නම්. ඒ නිසා දැන් මෙතන කියනවා මොකද්ද මේ කියන්නේ? දැන් මේ සබලා මරුණම දෙමාපියන්ට පඩිය ලැබෙනවා අවුරුදු 55 වෙනකන්. හැබැයි ඒක එක ඒ දෙමාපියන්ගේ අම්මා හරි තාත්තා නැති වුණොත් පඩිය භාගයට අඩු කරනවා. ගරු සභාපතිතුමනි මේවා හදපු නිලධාරීන් කවුද කියලා ඇත්තටම මං හිතන්නේ මේක ඇමති කෙනෙක් හදපු දෙයක් කියලා. මොකද අපි රටේම පිළිගන්න දෙයක් තියෙනවා. දැන් විවාහක වෙලා මහත්තයා මරුණම නෝනාට නෝනා මිය යනකම්ම මහත්තයාගේ පෙන්ෂන් එක හම්බ වෙනවා අඩු කරන්නේ නැහැ නේ. දෙන්න එකට ජීවත් වුණා. ඒ නිසා දැන් නෝනාට භාගයක් ඇති කියලා අඩු කරන්නේ නැහැ නේ. ඉතින් මේවා ඇත්තටම මේ සාහසිකයි. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මේවා මං හිතන්නේ විශාල ප්‍රශ්න නෙමෙයි. මං මේ වගේ අය මහ ගොඩක් නැහැ. කරුණා කරලා දෙමාපියෝගේ එක්කෙනෙක් මිය ගියොත් ඉතිරි ඉන්න අම්මට හරි තාත්තට හරි මොකද මේ මිනිස්සු මැරෙන අවුරුදු 60-70 වෙලා වයසක මිනිස්සු දරුවා යුද්ධයට දීපු දෙමාපියෝ මේ මැරෙන්නේ. ඒ නිසා කරුණා කරලා මිය යන ඒ දෙමාපියෝ දෙන්න මිය යන තාක් කල් සහ මුලින්ම ඒ වැටුප දෙන්න. يعني විශ්‍රාමයට බහදුවොත් විශ්‍රාමයට ඔබ දෙන්න. නමුත් දැන් විශ්‍රාමයට ඔබ තාම නැති නිසා ඔබතුමාට මම හිතන ඔබතුමාට තීන්දුවක් ගත හැකි කියලා මම විශ්වාස කරනවා. කරුණා කරලා මේ දෙමාපියන්ට එක ලබා දෙන්න. මරණ දෙන්න දෙමාපිය දෙන්න එක්කෙනාද දෙන්නද කියලා මොසලක. ඊළඟ කරුණ තමයි කරු සභාපතිතුම දැන් මේකේ තියෙනවා මේ මරණයටපත් සෙබලාගේ වැන්දඹ බිරිඳ නැවත විවාහ වුවොත් එදින සිට මෙම දීමනාව හිමි නොවන අතර කඩිනමින් එම විවාහය පිළිබඳ බලකා මූලස්ථාන දැනුවත් කර මේ නැවත විවාහයේ විවාහ සාතිකේ බලකා නිලධාරින් මගින් මූලස්ථානය වෙත ලබා දිය යුතුයි. ඒ කියන්නේ මේ වැන්දඹ බිරිඳක් මියගිය මහත්තයා මියගියපු වැන්දඹ බිරිඳක් නැවත විවාහ වුණොත් ඇයට මේ දීමනාව ලැබෙන්නේ නැහැ. දැන් මා දන්නා තරමින් ත්‍රිවිධ හමුදාවේ මෙසේ වැන්දඹ වක් වෙච්ච ත්‍රිවිධ හමුදා නිලධාරියෙක්ගේ බිරිඳක් නැවත විවාහ වුණොත් ඇයට මගේ දැනීමේ හැටියට වැටුපෙන් අඩක් ලැබෙනවා. 2010 ඉඳලා ලැබෙනවා. ඒතර මේ එකම යදී එකම මිනිස්සෝ නෙමේ. ඒතර එකක් තමයි දැන් ඊටම නරක දෙයක් තමයි. දැන් අපිට ගරු සභාපතිතුමනි මිනිස්සේ අපි මේ සති පූජාව පිළිගන්න රටක් නෙමෙයිනේ. තමන්ගේ මහත්තයා මරුණාම දැන් මේ ඔක්කොම තරුණ කාන්තාව අවුරුදු 18 20 බැඳපු අය මහත්තයා මරුණා 25. ඒතර සති පූජාවක්ද මේ කරන්න කියන්නේ ආණ්ඩුව? ඒ කියන්නේ කාන්තාවට අයිතියක් නැද්ද දරුවන්ගේ රකවරණය වෙනුවෙන් හරි තමන්ගේ ජීවිතය වෙනුවෙන් එතුමියට වෙන කෙනෙක් විවාහ වෙන එක පාපයක්ද? අපි ඕන තරම් දන්නවා මිනිස්සු මේ විවාහ වෙන මේ අයිතියක් රටක තියෙන. ඉතින් එක නොකර ඉන්න එක හොඳද කරන එක හොඳද කියන එක වෙනම කතාවක්. නමුත් ඒ අයිතිය නැති කරන එක ඉතාම බරපතල දෙයක්. මොකද කාන්තාවකට බැඳලක් දැම් මේ රටේ හරියට ජීවත් වෙන්න බෑ. ඉතින් අවිවාහක කාන්තාවක් ගමක ජීවත් වෙනකොට කොතරම් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙනවද? සමන් ගරු ඇමතුමන් ඉල්ලා සින්නෝ කරුණාකර මේක වෙනස් කරා. අඩුම ගානේ ත්‍රිවිධ හමුදාවට ලැබෙන වැටුපෙන් අඩවත් ලබා දෙන්න පටන් ගන්න. මම නම් කියන්නේ අපි ආරක්ෂක අමාත්‍යාංශය එන්කරේජ් කරන්න ඕනේ. තරුණ විවාහක කාන්තාවන් නම් මේ වැන්දඹ වෙලා තියෙන්නේ ඇත්තටම විවාහ වෙන්න කියලා. ඒතර ආණ්ඩුවේ තියෙන බර අඩුයි. නැත්තම් මොකද වෙන්නේ? හැම වෙලාවෙම බොතුමා හම්බෙන්න එනවා, ගේ හදාගන්න බෑම තුමා, දරුවෝ ඉස්කෝලේ දාගන්න බෑම තුමා. අය උදව්වට මහත්යෙන් නැහනේ. නැත්තම් වෙන්නේ අනියම් වශයෙන් කවුරු හරි මිනිහෙක් එක්ක ඉන්න වෙනවා. දැන් ගොඩක් වෙන්නේ එහෙම. ඒක අපරාධයක්. එහෙම වෙනවා. ඒ මිනිස්සු හැල්ලු වෙනවා ඊට පස්සේ. ඊළඟට ඒ තමයි දැන් තියෙන දෙයක් තමයි ඇමතුමා. දැන් මේ හැම වැන්දපු කාන්තාවක්ම මේ සෙබළුන්ගේ මාසිකව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලිපියක් යවන්න ඕන ග්‍රාමසේවක මහතාගෙන් අස්සම් කරලා. මොකද්ද? හැම මාසෙම ඔබතුමා විශ්වාස කර හැම මාසෙම ගිහිල්ලා ග්‍රාම නිලධාරි මහත්තයාගෙන් අස්සම් කරන්න ඕන. මොකද්ද? තව කෙනෙක් එක විවාහ වුණේ නෑ කියලා. එතකොට දැන් මං කියන්නේ අපා ඇත්තටම මහා මොකද්ද කියලා හිතාගන්න අමාරු. හැම මාසෙම මේ සමහර අය මහා වයසක කාන්තාවෝ නෙමෙයි. ඒතර අවුරුදු 35 කාන්තාවෝ තමයි ඒතර ග්‍රාමසේක මහත්තයා ගාවට කියලා හැමදාම අස්සන ගන්න වෙයි. මම දැන් මට හප්පෙච්ච එක අම්ම කෙනෙක් දැන් ඇයට අවුරුදු 54යි. අවුරුදු 54ක අම්ම කෙනෙක් ගිහිල්ලා හැම මාසෙම තමන් විවාහ වෙලා නැහැ කියලා මාස්පතා ලියුමකට අස්සන් ගන්න එක අපි අපේ අම්මලාගේ පැත්තෙන් හිතුව මොකක්ද එතුමා තියෙන්නේ? හරි ලැජ්ජාවක් නේ. ඉතින් මම කියන්නේ මේවා හරිම ක්‍රූරයි. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා හසිනවා එහෙම නෙමෙයි. ඔබතුමාලා අපි දන්නවා විවාහ වුන ඒ නිසා විවාහ වෙන එකට එන්කරේජ් කරන්න, එයාට වැටුප දෙන්න. චක්‍රයකයක් මගින් වහම මේ විවාහ වුණේ නැහැ කියන කතන්දරේ ග්‍රාමසේවකෙන් අස්සම් කරගන්න ඕනේ. ඕනනම් ඒ අදාළ වැන්දඹ බිරිඳටම කියන්න මම විවාහ වුණේ නැහැ කියලා යාම අස්සම් කරලා එවනවා. ඒක දැනට ප්‍රමාණවත්නේ. මොකද ඒක මොන හරි පසු කාලෙ බොරුවක් කියලා ඔප්පු වුණොත් ඕන අවුරුද්දකට සැරයක් අත්‍යවශ්‍ය නම් මේ විවාහ වීම ප්‍රශ්නයක් කියලා ඒක දැනුවත් කරන්න පුළුවන්. ඒතර වැටුපෙන් බාගෙන හම්බ වෙන්න ඕනේ. නැතුව මේවා මහා මේ ශිෂ්‍ය සම්පන්න රටක පිළිගත හැකි දේවල් නෙමෙයි. ඒ සමා ඔබතුමාගේ ඉල්ලා සින්නෝ මෙන්න මේවා දැනටම වෙනස් කරන්න පුළුවන්. විශ්‍රාමයට උඩට සම්බන්ධ දේවල් නෙමෙයි. දෙමාපියෝ මියගේ දෙමාපියන් එක්කෙනෙක් මිය ගියාම වැටුප සම්පූර්ණයෙන් දෙන්න කියන එක, බිරිඳ නැවත විවාහ වුණොත් ඇයට ත්‍රිවිධ හමුදාව අනිත්‍යයට දෙනවා වගේ වැටුපෙන් අඩක් හරි දෙන්න කියන එක, සහ මේ බිරිඳවරු වෙන්දඹ කාන්තාවන් ෆෝම් පුරෝ බැඳලා නැහැ කියලා මාස්පතා ලියුම් දෙන එක නතර කරන්න. ඒ නිසා මෙන්න මේ කියන ඉල්ලීම් ප්‍රමාණය කරමින් මා මේ මහත්මීන් හතර දෙනාගේ ලිපි ඔබතුමාට සභාගත කරනවා පාර්ලිමේන්තුවේ ප්‍රයෝජනය සඳහා. මා ඔබතුමාගේ නිසා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මියගිය සහ ආබාධිත වෙච්ච අයට විශ්‍රාමයට උප ලබා දෙන්න. ඒ වගේම මම අර කලින් සඳහන් කරපු මේ දෙමාපියන්ගේ සහ වැන්දපු කාන්තාවන්ට අදාළ කරන ප්‍රශ්න ටික විසඳා දෙන්න කියලා ඉල්ලීම කරමින් මගේ යෝජනාව මෙසේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට යෝජනා විස්තර කිරීම ගරු නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා.
සභාපතිතුමනි, විමල් රත්නායක මන්ත්‍රීතුමා විසින් ගෙන ලද ඉතාමත්ම අතිශය මානුෂීය වූ ඒ මානහිතවාදී යෝජනාව මම ඉතාමත්ම සතුටින් වගේ වගකීම යුතුව ස්ථිර කරනවා. සභාපතිතුමනි, ඇමතිතුමනි, ඔබතුමාලා දන්නවා මේ සේවාව ආරම්භ වුණේ ග්‍රාම ආරක්ෂක සේවාවක් විදියට. අපි දන්නවා පොලිසිය බොහෝ දුරට ස්ථාපිත වෙලා තියෙන්නේ නගරබද ප්‍රදේශවලට. එතකොට පොලිසියේ සේවාවන් බොහෝ දුරට සිද්ධ වෙන්නේ නගරබද ප්‍රදේශවල. යම් යම් රාජකාරීවලට ඒ අය ගම්වලට යනවා තමයි බොහොම අහම්බෙන්. නමුත් අපි දන්නවා පසුගිය වකවානුව තුල තිබුණු 30 අවුරුදු යුද්ධය මේක ඉතාම අතිශයින්ම මුළු රටේම ජනතාවගේ ජන ජීවිතවලට වගේම රටේ ආර්ථිකයට වගේම අනිකුත් හැම ක්ෂේත්‍රයකටම බලපෑවා. ඒ බලපාපු නිසා මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල විදියේ ගැටලුවක් මතු වුණා. ඒක සම්බන්ධ කරගෙන වෙන්නේ ඇති සමහර ලාවට මේ ග්‍රාම ආරක්ෂක සේවාව බිහි කරන්න ඇති කියන එක අපි විශ්වාස කරනවා. එතකොට මේ ග්‍රාම ආරක්ෂක සේවාව මේ සිවිල් ආරක්ෂක සේවාව බවට පත් වුණේක පස්සේ මේක පුළුල් ක්ෂේත්‍රයක පැතිර තිබුණු මහා සේවාවන් රාශියක් ඉෂ්ට කරපු ක්ෂේත්‍රයක් මේක. බොහෝ ක්ෂේත්‍රවල ඒ කියන්නේ දැන් අපි දන්න වර්තමානයේ දැන් වර්තමානයේ බැංකු නේ, ඒ බැංකු ආරක්ෂාව, රාජ්‍ය ආයතන ආරක්ෂාව මෑතම කියන්නේ. ඒ වගේම රෝහල් වල ආරක්ෂාව, තවත් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක මේ අය පොලිසියත් එක්ක ඒකාබද්ධ වෙලා වැඩ කටයුතු කරනවා. දැනට අතීතෙත් මේ වගේම ඒ ගම්බල යුද්ධ පැතිරිච්ච ඒ මහා දවන්ත බිහිසුණු සමය තුළ එයා ජීවිතේ පරදුවට තබලා මේ විදියටම සේවවන් කරා වගේම ඒ අතරතුර අපි දන්නවා විවිධ අවස්ථාවලදී එල්ටීටී ප්‍රහාරවලට ලක් වෙලා ඉතාමත්ම අමානුෂික ආකාරයෙන් ලේච විදියට මෙයාට මේ මැරෙන්න සිද්ධ වුණා. අපි දන්නවා මේ හැම කෙනෙකුටම අම්මා තාත්තා ඉන්නවා, හැම කෙනෙකුටම දරුවෝ ඉන්නවා, හැම කෙනෙකුටම බිරිඳක් ඉන්නවා. ඒතර මේ සෑම කෙනෙක්ම ජීවත් වෙන්න ඕන ඇමතුමනි, මෙන්න මේ ග්‍රාම ආරක්ෂක භටයා, මේ සිවිල් ආරක්ෂක භටයා වර්තමානයේ ඒ ලබා ගන්නා වූ සොච්චා මැටුපෙන් මම හිතන්නේ ඉස්සරලා පොඩි දීමනාවක් දුන්නේ. පස් තමයි මේකේ මේ සේවාවේ වටිනාකම, මේකේ තියෙන බැරෑරුම්කම, මේකේ තියෙන වැදගත්කම තේරුම් ගන්න තැන් මම හිතන හැටියට රජයන්ට ආණ්ඩුව වලට සිද්ධ වුණේ ඒ මිනිසුන්ට යම් කිසි ආකාරයක උපහාරයක් පුදන්න කියලා. ඒ නිසා ඒ අයට මේ විදිහේ එල්ටීටී සංවිධානයේ බුදුරබ්බාට පත් වුණාට පස්සේදී අපි දන්නවා මේ මිනිස්සුගේ මුළු ජීවිතේම ඉවරයි. බිරිඳ, දරුවෝ, අම්මලා තාත්තලාට යැපෙන්න තිබුණු එකම මාධ්‍ය මේ මිනිස්සුගේ රැකියාව, ඒ ලැබෙන සොච්චම් වැටුප, ඒක නැති වුණායින් පස්සේදී ඇමතුමනි කල්පනා කරලා බලන්න මොන වගේ ඛේද වාචකයකට මේ මිනිස්සුන්ගේ ජීවිතපත් වෙනවද කියලා. ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ, අම්මා තාත්තා සලකන්න විදියක් නැහැ, ඒ බින්දර සලකන්න විදියක් නැහැ. ඒ නිසා ඒ අය මුළුමනින්ම ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඒ නිසා අපි රට වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ ජීවිතේ දුන්නේ, වෙන මේ මිනිස්සුගේ පුජ්‍යලි කුමනා නිෂ්ඨ කරගන්න නෙවෙයි මේ මිනිස්සුගේ සේවාව කරේ. ඒ නිසා අපි වඩාත්ම සැලකිල්ලට ගන්න ඕන මේ මිනිස්සුන්ගේ සේවාව රට වෙනුවෙන් කරා නම් මේ මිනිස්සුන්ට පහර දක්වන්න. මට මතකයි ඔය ජනාධිපතිවරු පත්තුනෑම් පස්සේදී විශේෂයෙන්ම වර්තමාන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමාට පස්සේදී මට මතකයි කිව්වා, මගේ පළවෙනි තේරීම තමයි රට දය සමය වෙනුවෙන් ජීවිත පූජා කරපු ඒ යුද්ධදී අතපය අහිමි වෙච්ච, ඒ යුද්ධදී අනාථ බවට පත් වෙච්ච, විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සෙබළුන්ට, සිවිල් ආරක්ෂක භටයින්ට, ඒ වගේම පොලිසියට, මෙන්න මේ ආරක්ෂක අංශවල මහා දයන්ත රාජකාරියක් කරපු අයට අනිවාර්යෙන් ප්‍රමුඛතාවය දීලා ඒ අයට එයා තෘප්තිමත් වෙන විදියට කළ හැකි උපරිම මැදිහත් වීමක් කරනවායි කියලා මං හිතන්නේ එතුමා ප්‍රකාශ කරා. වගේම හැම බජට් එකකදීම, හැම වසරකදීම ආවැය ලේකණෙන් මේ ආරක්ෂක අංශවල යැපීමට, නඩත්තුවට දැවැන්ත මුදලක් මං හිතනට අපේ රටේ ප්‍රධාන වශයෙන් අයවැය ලේකණයකින් මුදල් වෙන් කරන්න මෙන්න මේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩ කටයුත්තට. එහෙමනම් ඒකේ ප්‍රතිලාභ මේ ජනතාවට, මේ දීපුදා මිනිසුන්ට ලැබෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා මේ අය යුද්ධ කාලේ 500කට වැඩි ප්‍රමාණයක් අපේ විමල් රත්නායක මන්ත්‍රීතුමා කිව්ව වගේම මිය ගියා. ඒ මිය ගියායින් පස්සේදී ඔබතුමා දන්නවා මොන වගේ ඛේද වාචකයකට මේගොල්ලන්ගේ ජීවිතවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා. ඒ දරුවන්ට, මේ මිනිසුන්ට කන්න බොන්න නැතුව, ඉන්න හිටින් නැතුව සමහර අවස්ථාවල ඒ දරුවෝ, ඒ බිරිඳ, ඒ අම්මලා තාත්තලා මේගොල්ල තනි කරලා ජීවිතය ආරක්ෂා කරගන්න වෙන වෙන ප්‍රදේශවලට ගිහිල්ලා ගල් තලාවක් මත කැලේ රැය ගත කරනවා. නමුත් මෙන්න මේ සෙබළු තමයි, මේ ආරක්ෂක සෙබළු තමයි ජීවිතය පරදුවට තබලා මුලින් මේගොල්ලන්ට දීලා තිබුණේ අර ෂොට්ගන් බෝර 12 තුවක්කු පස් තමයි මං හිතලා හිටියට ඔය T56 වගේ ඒ අවියක් ලබා දුන්නේ. ඒ නිසා අර LTT සංවිධානයේ තියෙන ඒ මහා දයන්ත ස්වයංක්‍රීය අවි හැමුවේ මේ මිනිස්සු අසරණ වුණා. අපි දැක්කා ඉතිහාස කතලා හිටිය සමහර අය LTT සන්නද්ධ බලකායත් එක්ක, ඒ මිනිසුත් එක්ක ත්‍රස්තවාදීන් එක්ක හැප්පිලා ජීවිතේ පරදුවට තබලා ජීවිතේ දීලා ඒ සමහර අවස්ථාවල ජයග්‍රහණ ලබාගෙන තිබුණා. ඒ නිසා ඒ වගේ මහා දෙවන්ත කැපකිරීමක් කරව මිනිසු වෙනුවෙන් මං හිතන හැටියට අපි අනිවාර්යයෙන්ම අපට කළ හැකි උපරිම මැදිහත්වීම විය යුතුයි කියන එක මා විශ්වාස කරනවා. ඒ වගේම සක්‍රීය සේවයේ අවුරුදු 10ක් හිටින රජයේ සේවකයෙක් ඔහුට ලැබෙන විශ්වාස වැටුපක් සක්‍රීයසේ රජයේ හිටියනම්. නමුත් මේ සේවාව අපට එතෙන්ට ගණන් ගන්න බෑ. මේක ඊට වඩා සුවිශේෂී සේවාවක්, ජීවිතත් මරණයත් අතර සේවාවක් මේක. ඒ නිසා මා විශ්වාස කරනවා ඔබතුමා අපේ විමල් රත්නායක මන්තුමා ඉතාමත්ම විශිෂ්ට විදියට ඒ කරුණු කාරණා ගොනු කරමින් පැහැදිලි කරා. ඒ නිසා මේ මිනිස්සු වෙනුවෙන් අපට කළ හැකි උපරිම මැදිහත්වීම වෙලා, තමුන්වහන්සේ කළ හැකි උපරිම මැදිහත්වීම වෙලා ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දීමට මැදිහත් වෙන්නේ කියන ඒ ඉල්ලීම කරන ගමන්ම ඒ අයට මේ විස්සාම වැටුප ලබා දීමට කැබිනට් පේපරයක් හරි අරන් ඇවිල්ලා ඒක ජනාධිපතිතුමාගේ, අගමැතිවරයාගේ, ඒ වගේම කරපු දේ කැබිනට් මණ්ඩලයේ මේ කියනවා සෑම ක්ෂේත්‍රයකම අයගේ අවධානය යොමු කරලා මේ විශ්ව සේවාවක් කරපු මේ මානවහිතවාදී මිනිසුන්ට ඒ අවස්ථාවය ඉෂ්ට කරලා දීලා ඒ මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරමින් නියර වෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු සන්දිස් සමරසිංහ මන්ත්‍රීතුමා.
ගරු මුලාසන වන සභාපතිතුමනි, අද මේ කල්තබන යෝජනාව දිහා බලපුවාම අපි මේ සිවිල් ආරක්ෂක සේවයේ යෙදී සිටින ඒ නිලධාරීන් දිහා බලපුවාම මං හිතන්නේ දුක්ඛිත ජීවිත ගත කරන පිරිසක් තමයි සිටින්නේ. රට වෙනුවෙන් ජීවිතය කැප කරපු අපේ ඒ ගම්පලත් ආරක්ෂා කරන්න එදා විශාල කටයුයක් කරපු අය අද විශාල ප්‍රශ්න ගොඩක සිටිනවා. අපි දන්නවා ඒ ජීවිතක්ෂයට පත් වුණ පිරිස්වලට ඒ අයගේ පවුල්වලට ලැබෙන්න තියෙන ඒ වන්දි එහෙම නැත්නම් ඒ විශ්‍රාම වැටුම් ලැබෙන්නේ. අපේ විමල් රත්නායක මන්තුමා ඒ මේ ගෙනාපු යෝජනාව ඉතා කාලෝචිතයි. ඒ මන්ද ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ඒ ප්‍රදේශවල සිටින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිටින මේ සිවිල් ආරක්ෂක සේවයේදී සිටින නිලධාරීන් ඒ අයව ගේනවා කොළඹට එහෙම ආරක්ෂාව සඳහා සහ අනිකුත් වැඩවල වලට. හැබැයි අතට මුදලක්වත් ආපුවම හරියට ඉඳලා එයාට ඒ අවශ්‍ය ආහාර වේලාවකත් ගන්නේ බටා එකක්වත් හරියට හම් වෙන්නේ. ඊළඟට අද පවුල් වල ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. මොකද සැමියා හැම විටම ඉන්නේ ගමේ නෙමේ පිට. ඊළඟට ඉන්නකොට පවුල් වල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. කාන්තාවන් පවුලේ ඉන්න දරුවන් හැම වෙලේම මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ වගේම අපි දන්නවා ආරක්ෂාව ගැන කතා කරනකොට ගම්වල ඉන්න ඒ පවුල් අහනවා අපේ සැමියා නැ වෙන දැන් ආරක්ෂා කරන්න යනවා, අපේ ප්‍රදේශ ආරක්ෂා කරන්න අපට අපේ ඒ සැමියා නැ වෙන තැන්වල තමයි වැඩ කරන්නේ කියලා. ඒ වගේම අනික් ප්‍රශ්නේ තමයි අද මේ අයව පාවිච්චි කරනවා එහෙම නැත්නම් එක එක ආයතනවල විශේෂයෙන්ම අලි වැටවල් බලන්න එහෙම නැත්නම් අලි මිනිස් ගැටුම මේ කර්මනාකරණය සඳහා මේ නිලධාරින්ව සිවිල් ආරක්ෂක නිලධාරින්ව ඒ ප්‍රදේශවල පාවිච්චි කරනවා. අපි කියන්නේ මේ නිලධාරින්ව ඒ අයගේ ඒ ට්‍රේනින් එක තිබෙන නිසා එහෙම නැත්නම් පුහුණුව තිබෙන නිසා ඒ අයව මීට වඩා ක්‍රමවත්ව ඒ අලි වැටවල් පාලනය කිරීම සඳහා පාවිච්චි කළ යුතුයි. ඒ තුලින් අපි දන්නවා ඒ ප්‍රදේශයේ තියෙන අලි මිනිස් ගැටුනොත් සමතයකට පත් කරන්න පුළුවන්. ඒ වගේම අද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්නා නිලධාරීනියන් මේ අයට හොඳට ඉගෙනගත්ත පිරිසක් සිටිනවා. අපි දන්නවා පාසල් වල අද තියෙන ප්‍රශ්න ගුරුවරුන් හිග ප්‍රශ්න තිබෙනවා. මේ අයට පුළුවන් මේ ගුරුවරුන් හැටියට සේවය කරපු පිරිසට තියෙන ස්වේච්ඡාවෙන් මේ අයව ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිග ගුරුවරු තියෙන පාසල් වලටත් පාවිච්චි කරන්න පුළුවන් කියන එක ඒ නැත්තම් ඒ අයගේ සේවය ලබා ගන්න පුළුවන් කියන එක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේ විශාල පිරිසක් සිටිනවා. හොඳට මේ රට වෙනුවෙන් කැපලා කටයුතු කරපු ඒ වගේම මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරපු ඒ වගේම විශාල සේවයක් ලබා දෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා. අපි මේ අයව අගය කරනවා මදි. මේ අය මීට වඩා අගයක් සහ මේව ආරක්ෂා කරන වැඩිපිළිවෙලක් අපි ඉදිරියට ගෙනියන්න ඕනයි කියලා යෝජනා කරමින් මගේ වචන සභාවසන්
කරනවා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලකට ගරු රුවන් විජේවර්ධන මහතුමා.
ගරු සභාපතිතුමනි, මේ කල්තබන යෝජනාවට සම්බන්ධ වෙන වීමට ලැබ අවස්ථාව ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතාමත් මං හිතන්නේ තමත් හොඳ යෝජනාවක් අපේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කෙරුවා. මේක ගරු සභාපතිතුම 1985 අංක 40 දරන මිනිස් බල උපයෝගිතා හා පරිපූර්ණක හමුදා පනත යටතේ පවතින යුදමය වාතාවරණය අනුව සන්නද්ධ හමුදාවන්ට හා පොලිසියට සහය වනු පිණිස පරිපූර්ණක සේවාවක් ලෙස දෛනික වැටුප් ගෙවීම පදනම් මත ග්‍රාම ආරක්ෂක භටයන් බඳවා ගන්නා ලද අතර අංක 384 ඇලිරක් 15 හා 1986 ජනවාරි 17 දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික හා සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ නිවේදනය කර නියෝග ප්‍රකාරව ග්‍රාම ආරක්ෂක සේවාව පිහිටවන ලදී. ඉන් අනතුරුව අංක 1462 ඇලිරක් 20 හා 2006 සැප්තැම්බර් මාස 13 දිනට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික හා සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් 2006 සැප්තැම්බර් 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටවන ලදී. ඉන් අනතුරුව අංක අමප ඇලිරක් 15 ඇලිරක් 329 ඇලිරක් 603 ඇලිරක් 012 2015 අප්‍රේල් මාස 8 දින අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 1986 ජනවාරි 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිවිල් ආරක්ෂක සමාජිකින්ට ස්ථිර හා විශ්‍රාම වැටුප් හිමි තත්ත්වය ප්‍රදාන කරන ලද බැවින් 2015 අප්‍රේල් මාස 23 දින වන විට සක්‍රිය සේවයේ නියුතු සිවිල් ආරක්ෂක සමාජිකින්ට විශ්‍රාම වැටුප් හිමිකම ලැබී ඇත. එහෙත් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සමාජිකයන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21 ඇලිරක් 88 හා 1988 ජූලි 13 දිනැති චක්‍රලේඛන ලේකේ විධිවිධාන ප්‍රකාරව ඔවුන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට නියමිත දින දක්වා වැටුපා දීමනා සහ වන්දි ගෙවීමට කටයුතු කර ඇතත් වයස අවුරුදු 55න් පසු එම සමාජිකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම නොලැබීම හේතුවෙන් වැන්දබු අනන්දුරු විශ්‍රාම වැටුපක් හෝ ආබාධිත විශ්‍රාම වැටුපක් හිමි වී නොමැත. අංක අමප 82 ඇලිරක් 305 හා 1982 ජූලි මාස 21 දින අමාත්‍ය මණ්ඩල තීරණය මගින් සන්නද්ධ සේවාවන්වල මියගිය සමාජිකයින්ට හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සමාජිකයන්ට වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් වැටුප් හා දීමනා ගෙවීමටත් ඉන් අනතුරුව කලත්‍රා මිය යන තෙක් වැන්දබු අනන්දදූරු විශ්‍රාම වැටුප් ගෙවීමටත් ප්‍රතිපාදන සැලසී ඇත. නමුත් මෙතෙක් වැටුප් හා විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පිරිස් වෙත පහත සඳහන් සහන ලබා දීම සඳහා මෙවන විට කරුණු අධ්‍යයනය කර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල සංදේශයේ කෙටුම්පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. 2015 අප්‍රේල් මාස 23 දිනට පෙර සක්‍රිය සේවයේ නිරතව සිට වෛකල්පිත හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සේවයෙන් විශ්‍රාම ලබා මේ වන විට ජීවත්ව සිටින හා නොසිටින අය වෙත විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම. 2009 මැයි මාස 19 දිනට පෙර ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මියගිය සමාජිකයන්ගේ යැපෙන්නන්ට වැටුප් දීමනා හා සමාජිකයා ජීවත්ව සිටියේ නම් ඔහුගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනෙන් අනතුරුව වැන්දබු අනන්දරු විශ්‍රාම වැටුප් ලබා දීම දුන පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සමාජිකින්ට ඔවුන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වුණ තෙක් වැටුපා දීමනා ගෙවීම හා වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් අනුතර විශ්‍රාම වැටුප හිමි ගැන්වීම හතර අතුරුදහන් වූ සමාජිකයන්ගේ යැපෙන්නන් වෙත සමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වෙන තෙක් වැටුපා දීමනා ගෙවීම හා වයස අවුරුදු 55 සම්පූර්ණ වෙන දිනෙන් අනතුරුව විශ්‍රාම වැටුප හිමි ගැන්වීම පහ 2015 අප්‍රේල් මාස 23 දිනට පෙර රාජකාරියේ යෙදී සිටියේදී විවිධ හේතුන් මත නීති විරෝධී විනය විරෝධී සියදිවි නිසා ගැනීම හැර මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ ග්‍රාමාරක්ෂක සිවිල් ආරක්ෂක සමාජිකයන් හට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 22/93 හා ඊට අනුශාංගිකව පනවන ලද චක්‍රලේඛ ප්‍රකාරව වන්දි හා වන්දි විශ්‍රාම වැටුප් හිමි ගැන්වීම. ඉතින් ගරු සභාපතිතුමනි, අපේ බිමල් රත්නායක අපේ ගරු මන්ත්‍රීතුමා අද ඇත්තෙන්ම මං හිතන්නේ සිවිල් ආරක්ෂක බඩේන්ට විශාල ප්‍රශ්නයක් ගැටලුවක් ඒ විශ්‍රාම වැටුම ගැන තමයි එතුමා ඒක ඉදිරිපත් කෙරුවේ. ඇත්තම ඒක සාධාරණයි. මොකද මෙතන මං හිතනවා ආබාධිත වෙලා සිටින මේ ග්‍රාමාරක්ෂක බටේන් එවාගේම මියගිය ග්‍රාමාරක්ෂක බටේන්ට ඇත්තෙන්ම එවැනි වැටුපක් ලබා දීම මං හිතන්නේ ඒක අපේ වගකීමක්. ප්‍රශ්න වෙලා තිබ්බේ මං හිතන්නේ මේ මෙච්චර කාලක් අපේ අධිකරු ජනාධිපතිතුමා තමයි 2015 මේ ග්‍රාමාරක්ෂක මේ සිවිල් ආරක්ෂක බටේන් ටික ඔක්කොම ස්ථිර කෙරුවේ. ඊට ඉස්සෙල්ලා මං හිතන්නේ දීමන මේ දවසේ පඩියට තමයි මේ කට්ටිය ඔක්කොම හිටියේ. ඒ නිසා තමයි මං හිතන්නේ ගැටලුවක් හැටියට මේගොල්ලන්ට වැටුප් ටික ලබා දෙන්නට බැරි වෙලා තිබ්බේ. නමුත් මේ මං හිතනවා ඒක ගැන අපි සාකච්ඡා කළා. මං අපේ අදත් මේ ගැන අපේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමත් එක්කත් අද සාකච්ඡා කරුවා. අපි බලාපොරොත්තු වුණා මේක ආපෝ කැබිනට්ටුවට දාලා මේක යම්කිසි සාධාරණයක් මේ මේ අයට ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒවා
ගරු බිමල් රත්නායක මන්තුමා,
දැන් ඔබතුමා යෝජනා කරපු විසඳුම් ක්‍රියාමාර්ග පහ කැබිනට් මණ්ඩලයෙන් අනුමත වුණොත් එහි සැලකිය යුතු පිළිතුරක් මගේ ප්‍රශ්න ලැබෙනවා. නමුත් මම හිතනවා ඊට පෙර ඔබතුමාගේ මට්ටමින් තීරණය කළ හැකි දේවල් කියලා මම ආර යෝජනා කරපු මේ විවාහ වෙනාද නැද්ද කියලා ලියුම් යවන එකයි, අර දෙමාපියෝ දෙන්නගේ කෙනෙක් නැති වුණාට පස්සේ වැටුප භාගයක් කරනවා වගේ මං යෝජනා ටිකක් ඔබතුමාට කිව්වා. කරුණාකර මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා අන්න ඒවට අදාළ කරන ඉක්මන් පියවර ගන්න. ඒ වගේම ඔබතුමා ඔය කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන මේ අයට සම්පූර්ණ සහනයක් ලබා දෙන්න කියලා.
හරි. ගරු මන්ත්‍රීතුමනි, ඒක තමයි මං හිතන්නේ ඔබතුමා කිව්වා වගේම ගොඩක් අසාධාරණයක් අපිට මේ ඒ වන්දබුවන්ට ආපෝ ඒගොල්ලන්ගේ විවාහක වුණාම මේ ලැබෙන පඩිය කපන එක මං හිතන්නේ ඒක අසාධාරණයක්. ඉතින් ඒ ගැනත් අපි සාකච්ඡා කළා. පුළුවන් ඉක්මනින් ඒකටත් විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම දෙමාපියන්ගෙන් එක්කෙනෙක් තාත්තා හෝ අම්ම කෙනෙක් අන්තරා වුණොත් ඒක පඩියෙන් අඩක් ලැබෙන විදිහටත් ඒකත් මම ඇත්තටම ඒක ගැන මම දැනගෙන හිටියවත් නැහැ ඔබතුමා කියනකන්. ඒ ගැනත් අපි සාකච්ඡා කළා. ඒකටත් අපි පුළුවන් ඉක්මනින් ඒකට විසඳුමක් ලබා දෙන්නම්. ඒක අසාධාරණයක්. ඒක හරි. ඒවට අපි පුළුවන් තරම් ඉක්මනින් ඔබතුමා ඒ අපේ සිවිල් ආරක්ෂක ඒ බටේන්ට ඒගොල්ලන්ගේ පවුල් සමාජිකයන්ට විසඳුමක් ලබා දෙන්න.
ස්තුතිගරු ඇමතුමා, හෙට පස්වරු එකට නැවත පාර්ලිමේන්තුවට සිටින්න.